ස්කයිල්ගේ තවත් පොඩ්කාස්ටයක් එක අපයා දෙකතුලා ඉන්නවා. අපි අද කතා කරන්න හිතන් ඉන්න ඉන්ට්‍රෙස්ටිං ටොපික්යක් සහ මත බේදවලට ගොඩක් දුරට දුලා තියෙන ටොපික්යක් වෙන බ්ලක් හෝල්ස් ගැන මම මදුෂ් දඩිගමු ස්කයිල්ගේ විබඩි නියෝජන කරනවා.
මම තිලින හීන ටිකල ශ්‍රී ලංකා තාරකා විද්‍යා සංගමෙන්.
මම ප්‍රසන්න දේශප්‍රිය ආස තාරකා විද්‍යා සංගරාවෙන්.
මම පුලස්ටිකනත්තිගේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ අධ්‍යන කේන්ද්‍රයෙන්.
අපි හැමෝ වගේ අහලා තියෙන කතාවක් තමයි කෙකිලි සහ බිත්තරේ කතාව. මම සමහර තැන්වල තාරක විද්‍යාව දැකලා තියෙනවා. මේ කෙකිලි සහ බිත්තරේ කතාව අපේ ශීරපතේ සහ මැද්දේ තියෙන සුපර්මැසිව් බ්ලැක් හෝල් එකත් එක්ක සම්බන්ධ කරගෙන තියෙනවා. මොකද්ද ඇත්තටම මේ?
ඔව් මදුෂ, දැන් මෙහෙමයි. දැන් අපි හැමෝම අහලා තිනවා මේක සාමාන්‍ය කතාවක්, මේ කෙකිලි බිත්තරේ කතාව. තාරක විද්‍යාඥයෝ දැන් කෙකිලි බිත්තරේ කතාව අපිට ප්‍රශ්න ඇවිල්ලා තියෙන කෙකිලිද මුලින් ආවේ බිත්තරේ මුලින් ආවේ කියලානේ. ඒ වගේම තාරකා විද්‍යාඥයන්ගෙන් ප්‍රශ්නයක් වෙලා තිබ්බ සෑහෙන අවුරුදු ගානකට අපේ මිල්කිවේ ගැලැක්සි එකද නැත්නම් අපේ මිල්කිවේ ගැලැක්සි එක මැද තියෙන සුපර්මැසිව් බ්ලැක් හෝල් එකද මුලින් ආවේ කියලා. මේක අපි ඒක ඒකත් ඉතින් සර්කල් එකක් වගේ තමයි තිබ්බේ. මෑතකදී සෑහෙන මෑත කාලෙකදී ඒක ඒගොල්ලෝ මේ මයික්‍රෝවේව් බෑක්ග්‍රවුන්ඩ් එවිඩන්ස් පාගෙන මේ කන්ෆර්ම් කරා බ්ලැක් හෝල් එක තමයි මුලින් ආවේ කියලා. දැන් කලින් ඉඳන්ම තිබ්බ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බේ මිල්කි වේ එකද බ්ලැක් හෝල් එක සුපර්මැසිව් බ්ලැක් හෝල් එකද. ඉතින් ඒක දැන් අපි කන්ෆර්ම් කරගෙන තියෙනවා අපේ සුපර්මැසිව් බ්ලැක් හෝල් එක තමයි මුලින්ම ආවේ කියලා.
මොකක්ද ඇත්තටම මේ බ්ලැක් හෝල් කන්සෙප්ට් එක? මේක කොහෙන්ද මුලින්ම පටන් ගත්තේ?
ඇත්තටම මදුෂ, දැන් බ්ලැක් හෝල් කියන කන්සෙප්ට් එක සෑහෙන පරණයි. 1783 දී ඉංග්‍රීසි ජියොලොජිස්ට් කෙනෙක් හිටියා ජෝන් මිෂෙල් කියලා. එයා තමයි මේ කන්සෙප්ට් එක මුලින්ම එළියට දැම්මේ. ඒ කාලේ හැබැයි ඉතින් බ්ලැක් හෝල් කියලා කවුරුත් අඳුරන්නේ නැහැ. එහෙම එකක් අහලවත් තිබ්බේ නැහැ. එයා කිව්වේ දැන් අපි දන්නවනේ පෘථිවියේ ඉඳන් රොකට් එකක් එළියට යවන්න නම් ඒ රොකට් එකේ වේගය එස්කේප් වෙලොසිටි එක සමාන වෙන්න ඕනනේ, නැත්නම් එළියට යන්න බෑ. දැන් ඒ පෘථිවියේ දැන් අපි ගමුකෝ ග්‍රහයක බ්‍රහස්පති තරම්. බ්‍රහස්පතිගේ එතකොට එස්කේප් වෙලොසිටි එක පෘථිවියට වඩා වැඩි. එතකොට රොකට් එක තවත් වේගෙන් යවන්න ඕන. මෙයා හිතුවා දැන් මෙතන ඇවිල්ලා ඇත්තට මෑස් එකේ තමයි වෙනසක් තියෙන්නේ. මෑස් එක ලොකු වෙන ලොකු වෙන්න එස්කේප් වෙලොසිටි එක වැඩි වෙනවා. ඉතින් දැන් එයා හිතුවා මේ වගේ මෑස් එක සෑහෙන වැඩි වෙන්න එක පොයින්ට් එකකට එන්න ඕන අර අපේ එස්කේප් වෙලොසිටි එක ලයිට් ස්පීඩ් එක තරම් යන. එතකොට ඒ කියන්නේ ලයිට් ස්පීඩ් එක තරම් යනවා කියන්නේ අනිවාර්යෙන් ඊට වඩා එහා, කියන්නේ ඊට වඩා එහාට කොහටවත් යන්න බෑ. ආපහු චුට්ටක් කියන්නේ මෑස් එක වැඩි වෙනවා කියන්නේ මේ කිසිම පාටිකල් එක එළියට යන්නේ. අන්න එතකොට එයා හිතුවා මෙන්න මේ වගේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් එන්න පුළුවන්. කියන්නේ බ්ලැක් හෝල් කියලා කිව්වේ නැහැ. කිසිම ලයිට් එකකටවත් එළියට යන්න බැරි. අන්න ඒක තමයි පළවෙනියෙන් කවුරු හරි මේ වගේ මේ දෙයක් ගැන හිතලා තිබ්බේ. ඒක තමයි මුලින්ම බ්ලැක් හෝල් කියන කන්සෙප්ට් එක එළියට ආවේ.
ඒ වගේම තමයි 1795 දී පියරේ සයිමන් ලප්ලාස් කියන විද්‍යාඥයත් මේ එකණත්වයෙන් වැඩි අංශුන් වලින් ආලෝකයේ පිටවීම පිළිබඳ නිව්ටන්ගේ නියම ආශ්‍රයෙන් පරීක්ෂණ කරලා තියෙනවා. ඇත්තටම මේ කළු කුහරයක් කියන මතයට ගොඩාක්ම උදව් කරපු විද්‍යාඥයෙක් තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ. මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේදී ඇල්බර්ට් අයින්ස්ටයින් කළු කුහරයක් පිළිබඳ සංකල්පයට ගොඩාක් උදව් කරා. මේ ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ කාල අවකාශය දැල පිළිබඳ, මෙයාගේ හැම තියරියක්ම වගේ යන්නේ මේ කාලය සහ අවකාශය කියන දෙකෙන් හැදිච්ච ජාලයකින්, එහෙම නැත්නම් දැලකින්. මේ කාල අවකාශ දැලේ වක්‍ර වීම ඉතාමත් අධිකයි මේ කළු කුහරයක් කියන, ඒ කියන්නේ ස්කන්ධයෙන් ඉතාමත් විශාල ඝනත්වයේ ගොඩක් වැඩි වස්තුවේ කාල අවකාශ දැලෙහි වක්‍ර වීම ඉතාමත් අධිකයි. මේ කාල අවකාශයේ වක්‍ර වීම අනන්තය දක්වා ගිය වක්‍ර වීමක් කියලා කියනවා. එහෙම නැත්නම් තවත් කට්ටියක් කියන මේ කාල අවකාශ දැල කැඩිලා ගිහිල්ලා තිනවා කියලා. ඇත්තටම සාමාන්‍යයෙන් ඕනෑම ස්කන්ධයක් මගින් මේ කාල අවකාශ දැලේ වක්‍ර වීම වෙනවා. ඇත්තට මේ කළුකෝ ඒ වෙනකොට විද්‍යාඥයෝ හිතා මේ කළුකෝරයක් කියලා නම් කරලා තිබ්බේ නැහැ. ඒ කාලේ විද්‍යාඥයෝ මේ වස්තුවට කිව්වේ, මේ උපකල්පිත වස්තුවට කිව්වේ ඩාර්ක් ස්ටාර්, එහෙම නැත්නම් අඳුරු තාරකාව කියලා. කොහොමද තිල්ල මේකට මේ කළුකෝරය කියන නම වැටුනේ?
ඔව්, දැන් ඇත්තටම මේක කලින් තිබ්බේ දැන් පුලස්ස කිව්වා වගේ කළුකෝර කියලා නෙමෙයි ඩාර්ක් ස්ටාර්ස් කියලා. ඒක බ්ලැක් හෝල් කියලා නම් කරේ ජෝන් වීලර් කියලා සයන්ටිස්ට් කෙනෙක් 1960 දී. දැන් මේක බ්ලැක් හෝල් කියලා කන්සෙප්ට් එක කලින් ඉඳන්ම තිබ්බ 1783 ඉඳන් තිබ්බනේ. ඒක ප්‍රූ කරේ 1970 ස්ටීවන් හොකින් සහ රොජර් පෙන්රෝස් කියන සයින්ටිස්ට්ලා දෙන්න තමයි. එයාගේ මේ පොතකුත් තියෙනවා බ්ලැක් හෝල්ස් ඇන් බේබි යුනිවර්ස් කියලා. ඒ පොත හරහා තමයි එයා රිසර්ච් එක කළා මේක හරියටම බ්ලැක් හෝල් කියන කන්සෙප්ට් එක ප්‍රූ වුණේ.
ඔව් හොකින්ස් කියද්දි මට මතක්ුණේ හොකින්ස් රේඩියේෂන් කියලා දෙයක් තියෙනවා. මොකද ඇත්තටම මේ?
ඔව් මදුෂ. හොකින් රේඩියේෂන් එක කියලා කියන්නේ මේ බ්ලැක් හෝල් එකක් ගත්තම බ්ලැක් හෝල් එක වටේ විවිධ අංශුන් තියෙනවා. මේ අංශුන් බ්ලැක් හෝල් එකට වැටුනන් පස්සේ සාමාන්‍යයෙන් මේකට මත කීපයක් ඉදිරිපත් කරන හොකින්ස් කියන මතය තමයි බ්ලැක් හෝල් එකේ ඉවෙන්ට් හොරයිසන් එක. එහෙම නැත්නම් සිදුවීම් චිතිජය කියන එකට ආසන්නයෙන් අංශුන් දෙකක් ඇති වෙලා මේ අංශු පදාර්ථය බිහි වෙනවා. මේ පදාර්ථය බිහි වෙලා මේ පදාර්ථයෙන් එක කොටසක්, ඒ කියන්නේ පදාර්ථ වර්ග දෙකක් බිහි වෙන්නේ. එකක් විශ්වයෙන් එළියට නිකුත් වෙනවා, එකක් කල්ගෝරයට ඇතුල් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී X කිරණ නිකුත් වෙනවා. මොකද X කිරණ වලට අධික ශක්තියක් නිකුත් කරන්න පුළුවන් මේ X කිරණ වලට. මේ X කිරණයකින් පමණයි කළු කුහරයක් හඳුනාගැනීමේ හැකියාව තියෙන්නේ. මේ නිකුත් වන X කිරණවල රේඩියේෂන් එක තමයි මේ හොකින්ස් රේඩියේෂන් එක කියලා කියන්නේ.
කොහොමද ඇත්තටම මේ බ්ලැක් හෝල් එකක් ඇති වෙන්නේ?
ඔව් බ්ලැක් හෝල් එකක් ඇති වෙනවා කියනකොටත් අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන බ්ලැක් හෝල් වර්ග තුනක් තියෙනවා. සාමාන්‍ය ප්‍රධානම බ්ලැක් හෝල් එක තමයි සුපර් මැසිව් බ්ලැක් හෝල් කියන එක. ඊට පස්සේ ස්ටෙලර් බ්ලැක් හෝල් කියලා තවත් జాතියක් තියෙනවා. ඊට පස්සේ තව జాතියක් තියෙනවා මිනි බ්ලැක් හෝල් කියලා. මේ බ්ලැක් හෝල් වර්ග තුන ඇති වෙච්ච ආකාරයන් විවිධයි. ප්‍රධාන වශයෙන්ම මම කිව්ව සුපර් මැසිව් බ්ලැක් හෝල් කියන එකයි මිනි බ්ලැක් හෝල් කියන එකයි ඇති උනා කියලා හඳුන්වන්නේ Big Bang Theory එකෙන්. ඒ කියන්නේ Big Bang Theory එක විපරීම සිදුවන අවස්ථාවේ ඇති වෙච්ච දේවල් විදිහට තමයි මේ බ්ලැක් හෝල් වර්ග දෙක හඳුන්වන්නේ. ඒත් අපි දැන් පාවිච්චි කරන ස්ටෙලර් බ්ලැක් හෝල් කියන එක ඇති වෙලා තියෙන්නේ තරුවක පිපිරීම. එහෙනම් තරුවක මිය යාමෙන් පසු ඉතුරු වෙච්ච දේවල් වලින් තමයි මේ බ්ලැක් හෝල් එක කියන එක ඇති වෙන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ සමහර දන්නවා ඇති තරුවක සුපර්නෝවා පිපිරීමක් කියලා දෙයක් සිදු වෙනවා ස්කන්ධය ගොඩාක් වැඩි තාරකාවල්. ස්කන්ධයේ වැඩි තාරකාවක සුපර්නෝවා පිපිරීමකින් පසු ඉතුරු වෙන කොටසේ ස්කන්ධය අපගේ සූර්යාගේ ස්කන්ධය වගේ තුන් ගුණයකට වඩා විශාල වුණොතින් සූර්යාගේ ස්කන්ධයට තුන් ගුණයකට වඩා විශාල වුණොතින් මේකේ ස්කන්ධය ගොඩාක් වැඩි. මෙන්න උනතින් තමයි මේ බ්ලැක් හෝල් එකක් කියන එකක් මේකින් ඇති වෙන්නේ. ඇත්තටම මේක විස්තර කරන්නේ මේකේ ස්කන්ධය ගොඩාක් අධික හින්දා. තරුවක පිපිරීමෙන් පස්සේ ඉතුරු ස්කන්ධය ගොඩාක් අධික හින්දා ඒ ගුරුත්වාකර්ෂණ බලය ගොඩාක් වැඩි වෙනවා. ගුරුත්වාකර්ෂණ බලය කොච්චර වැඩි වෙනවද කියලා කියනවා නම් වටේ තියෙන අංශුන් මේකේ න්‍යෂ්ටියට ඉතාමත් තදින් බැඳිලා තියෙනවා. මේකේ ගුරුත්වාකර්ෂණය වැඩි හින්දා මේක කොච්චර ප්‍රබල වෙනවද කියලා කියනවා නම් මේ වස්තුවෙන් පිටතට ආලෝකයට පවා යන්න දෙන්නේ නැහැ. එහෙම වුණෙන් පස්සේ තමයි මේක ආලෝකයට පිට වෙන්න බෑ කියලා කියන්නේ. මේ බ්ලැක් හෝල් එකකින් ආලෝක තරංග නිකුත් වෙන්නේ නැහැ. ආලෝකේ පිට වෙන්නේ නැත්නම් මේක අඳුරුයි. ඒ හින්දා තමයි මේකට බ්ලැක් හෝල් එක කියන නම වැටුනේ. බ්ලැක් හෝල් එක කියන එක ආරම්භුනේ මෙන්න මේ ආකාරයෙන් තමයි.
ඔව් මම තාරක විද්‍යාවදී අහලා තියෙනවා අඳුරු පදාර්ථ කියලා දෙයක්. මේ බ්ලැක් හෝල් කියන්නේ අඳුරු පදාර්ථ වලටම අයිති වෙන දෙයක්ද?
ඇත්තටම මේ අඳුරු පදාර්ථයි බ්ලැක් හෝල් අතර ඍජු සම්බන්ධතාවයක් දක්වන්නේ නැහැ. මොකද අඳුරු පදාර්ථ කියලා කියන්නේ මන්දාකිණි වල අපිට පේන ස්කන්ධයට වඩා වැඩි ස්කන්ධයක් පෙන්වන හින්දා ඒක වහගන්න විද්‍යාවකින් ඉදිරිපත් කරපු එක මතයක් තමයි. ඒ බ්ලැක් හෝල් එකක් කියලා කියන්නේ ඊට වඩා වෙනින් දෙයක්. බ්ලැක් හෝල් එකක් මේ වෙනකොට බ්ලැක් හෝල් එකක් තියෙනවා කියලා සාධක හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ බ්ලැක් හෝල් එකක් තියෙනවා කියලා සනාථ කරලා තියෙනවා. ඇත්තටම මොතනින් තව දෙයක් තියෙනවා මේ බ්ලැක් හෝල් එකක් ඇත්තටම අඳුරුද? දැන් බ්ලැක් හෝල් එක කියලා කියන්නේ කළු කෝරයක්නේ. කළු කෝරයක් ඇත්තටම අඳුරුද කියන එක මොතනින්ද පැනනගින ප්‍රශ්නයක්. ඇත්තටම බ්ලැක් හෝල් එකක් අඳුරු නෑ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හොකින්ස් රේඩියේෂන් එකෙන් පැහැදිලි කරන්නේ කළු කුහරයක් අඳුරු නොවේ කියන එක. මොකද කළු කුහරෙන් X කිරණ නිකුත් වෙනවා කියලා කියන්නේ ඒකෙන් යම් දෙයක් එළියට නිකුත් වෙනවා. ඒක එතකොට අඳුරු දෙයක් වෙන්න විදිහක් නෑ. ඇත්තටම තමයි මේ තව දෙයක් තියෙනවා මේ බ්ලැක් හෝල් එකක් තියෙනකොට බ්ලැක් හෝල් එකෙන් වටේ තියෙන දේවල් උරා ගන්නවා කියලා කියනවා. මොකද බ්ලැක් හෝල් එකක් හරහා කිසිම දෙයකට ගමන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. මෙතනදී තව විශේෂ සිදුවීමක් වෙනවා බ්ලැක් හෝල් එකක් එක්ක. යක්කොලයක් වෙන්නේ මම කිව්වනේ මහලු තරුවක් කියලා. මේ මහලු තරුවත් එක්ක තවත් තරුවක් තිබ්බොත් ගොඩක් වෙලාවට අපිට විශ්වය දකින්න පුළුවන්. දෙබිඩි තරු තමයි තියෙන්නේ. කියන්නේ තරු දෙකක් එකට තියෙන පද්ධතිය තමයි අපිට විශ්වය වැඩියෙන් දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ තරුවත් එක්ක තවත් තරුණ තාරකාවක් තිබ්බොත් යක්කොලයක් වෙන තරුවත් එක්ක තවත් තරුණ තාරාවක් වුණොත් විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. ඇත්තටම දේශප්‍රිය මොකද්ද එතකොට වෙන්නේ?
අවබෝධස්තේ මෙහෙමයි ඒක අපි නම් කරන්නේ ස්ටාර් ගොබ්ලින් ඉෆෙක්ට් එක කියලා. කියන්නේ තරු ගිල ගැනීමේ සංසිද්ධිය තමයි මෙතන සිද්ධ වෙන්නේ. අද වශයෙන්ම කිව්වොත් එහේ මේක සාමාන්‍ය ගෝලාකාර හැඩයට තියෙන තරුවක්. සාමාන්‍යයෙන් කලින් කිව්වාගේ බ්ලැක් හෝල් එක සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක් ගාවින් යද්දි මෙයාගේ අධික ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා. ඒ නිසා මෙයා ඇදලා ගන්නවා ඒ ගෝලාකාර විදිහට තියෙන තරුව. ඊපස් මේ තරුවේ යම්කිසි හැඩේ විකෘති වීමක් සිද්ධ වෙනවා. එතකොට තරුව වස්තන යම්කිසි ඉලිප්ස් ආකාර හැඩයක්. ඉලිප්සොයිඩ් එකක් වගේ පත් වෙලා මෙයා ස්පයිරල් පාත් එකේ ගිහිලා ඉවෙන්ට් හොරයිසන් එකේ ඇතුළට යනවා. ඒ සෙන්ස් දෙයියි තමයි කෙලින්ම අපිට පුළුවන්ගෙන බලාගන්න එමිට් වෙනවා මේ රේස් උඩිනු යටින් බ්ලැක් හෝල් එකේ. මේ වගේ ඉෆෙක්ට් එකක් අපි හඳුනන ස්ටාර් ගොබ්ලින් ඉෆෙක්ට් එකක් කියලා. මේක මුලින්ම ප්‍රූව් කරලා තිබ්බේ නෑ. අපිට මේක ප්‍රූව් කරන්න පුළුවන් වුණේ ඉමේජස් ගන්න පුළුවන් අපිට වුණා අපේ NASA එකේ චන්ද්‍ර ඔබ්සර්වේටරි එකෙන්. ඒ වගේම ESA එකේ XMM Newton X-ray ඔබ්සර්වේටරි එකේ ගත් ඉමේජස් වැදගත් වුණා.
දැන් තරු දෙයක් එකට තියෙන පද්ධති තියෙනවා. ඒ කියන්නේ ද්විත්ව තරු පද්ධති වගේ. එතකොට සුපර් මැසිව් බ්ලැක් හෝල්ස් දෙකකුත් මේ වගේ පද්ධති තියෙනවා දිශුවේ.
ඔව් මම දුෂ මේකදී අපිට වැදගත් වෙනවා 3C321 පද්ධතිය. මේකේ තියෙන්නේ මේක ගැලැක්සිස් දෙකක් තියෙන්නේ. මේ ගැලැක්සිස් දෙකෙන් එක ගැලැක්සියක් අනිත්කට වඩා විශාලයි. මේකේ දෙකේම තියෙන සුපර් මැසිව් බ්ලැක් හෝල්ස් දෙකක් මැද. මේක සංසිද්ධිය සිදු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම විශාල බ්ලැක් හෝල් එකෙන් අපි දන්න ජෙට්ස් වගේ යනවා. සාමාන්‍ය පල්සාස් වගේ දේවල් වලින් ජෙට්ස් යනවා. ඒ වගේ ජෙට්ස් කියන්නේ යම්කිසි වායු වලාවන්. ඒවා ගමන් කරනවා අනිත් බ්ලැක් හෝල් එකට. මේකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් අර විශාල බ්ලැක් හෝල් එක මම කියපුවා විශාල සුපර් මැසිව් බ්ලැක් හෝල් එකෙන් ගැලැක්සි එකෙන් අනිත් එකට යම්කිසි බලපෑමක් එනවා. මේකදී ජෙට්ස් එමිට් වෙනවා හුඟක් අධික වේගකින්. මේකදී හුඟක් හයිඩ්‍රජන් හීලියම් වගේ වායුන් තමයි විශාල වශයෙන් යන්නේ. මේ ප්‍රධාන වශයෙන් තව දෙයක් තමයි මේ බ්ලැක් හෝල්ස් වල තියෙන ගැමා සහ එක්ස් කිරණ. මේ දෙකම එකට කම්බයින් වෙලා කම්බිනේෂන් එකක් විදිහට තමයි යන්නේ. මේ ගිහලා යම්කිසි බලපෑමක් තියෙන පුළුවන් කුඩා බ්ලැක් හෝල් එක තියෙන ගැලැක්සි එකට. මේකේ තියෙන යම්කිසි ප්ලැනට්ස් වලට අපි උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම අපිට හිතන්න පුළුවන් යම්කිසි අහමුලෙස හැදිච්ච ඕසෝන් ලේ එකක් තියෙනවා කියලා. ඒ වගේම මොකක් හරි විශේෂ හැදිච්ච වායු වලට යම්කිසි බාධාවක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඕසෝන් ලේ එක විනාශ වෙන්න වගේ දෙයක් පුළුවන්. ඒ නිසා අරකේ තියෙන යම්කිසි බයොලොජිකල් බයෝෆිසික්ස් වල ඒ කියන්නේ ඇස්ට්‍රොබයොලොජි පැත්තෙන් ගත්තොත් මම අරකට යම්කිසි වැඩි බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේ මේ දෙයක් වෙන්න ගොඩක් කල් ගත වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම මේ සිදුවීම සිදු වෙන්න යනවා අවුරුදු මිලියනක් විතර. ඒ කියන්නේ සාමාන්‍ය හැබැයි කොස්මික් ස්කේල් එකෙන් බැලුවොත් මේක සුළු කාලයක්. ඒ වගේම අපිට අදගත් වෙන මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපිට මේක සනාථ කරන්න පුළුවන් වුණා. මේදී වැදගත් වුණා අපිට Hubble telescope images, ඒ වගේම චන්ද්‍ර observatory එකේ images දෙකක් වුණා. ඒ වගේම UK වල තියෙන Spitzer observatory එකේවත් අපිට වැදගත් වුණා. මේ වෙනතම මේ සිදුවීම සනාථ කළේ මෙහෙම දෙයක් වෙන බවට.
පුලස්ති. Black holes ගැන කියද්දි මම අහලා තියෙනවා worm holes කියලා දෙයක් තියෙනවා. මොකක්ද ඇත්තටම මේ worm holes කියලා කියන්නේ?
ඇත්තටම මේ worm holes කියලා කියන්නේ මේ කියනවා black hole එකකට ඇදගන්න දේවල්. ඒ කියන්නේ black hole එකට ඇදගන්න පදාර්ථය බ්ලැක් හෝල් එකක් හරහා ලින්ක් වෙනවා කියලා කියන වෙනින් විශ්වයකට. ඒ කියන්නේ අපේ විශ්වයට අමතර වෙනින් විශ්වයකට ලින්ක් වෙනවා කියලා කියනවා. මේ වෙනින් විශ්වයකින් අපි බ්ලැක් හෝල් එකෙන් ඇතුළට ඇදලා ගන්නවා වගේ ඒ විශ්වයට පිට වෙනවා කියලා කියනවා අපේ විශ්වයේ තියෙන පදාර්ථ. මෙන්න මේක තමයි මේ වර්ම් හෝල් කියන සංකල්පයේ ඉදිරිපත් වෙන්නේ. ඇත්තට මේකත් තාම සංකල්පෙම වටනේ පමණයි තියෙන්නේ. මේක කොයිතරම් දුරට සනාථ වෙනවද කියන එක පිළිබඳව නම් විද්‍යාඥයෝ මේනකට තහවුරු කරලා නැහැ.
තාරකා වලට අවසානයක් තියෙනවා වගේම මේ බ්ලැක් හෝල්ස් වලටත් අවසානයක් තියෙනවද?
ඇත්තම බ්ලැක් හෝල් වලටත් අවසානයක් තියෙනවා. හැබැයි මේ බ්ලැක් හෝල් වල අවසානය ගොඩාක් විශාලයි. මොකද එයා ගොඩාක් කාලයක් ජීවත් වෙනවා. මේ බ්ලැක් හෝල් එකක ආයු කාලය සාමාන්‍යයෙන් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වයස දැන් අවුරුදු බිලියන 14ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. සාමාන්‍ය බ්ලැක් හෝල් එකක ආයු කාලය අවුරුදු බිලියන 30ක් විතර වෙනවා. අපිට බ්ලැක් හෝල් එකක අවසානය දැක ගන්න බෑ. ඇත්තම කියනවා නම් විශ්ව ආරම්භ වෙලා මේක වෙනකොටත් ඇති වෙච්ච ඉතාමත් කුඩා බ්ලැක් හෝල් වල නම් අවසානය සිදුලා කියලා කියනවා. මොකද මම මුලින්ම කිව්වා බ්ලැක් හෝල් වර්ග තුනක් තියෙනවා. මේ අපි කියපු කුඩාම් බ්ලැක් හෝල්, එහෙම නැත්නම් මිනි බ්ලැක් හෝල් කියන්නේත් මේ අවසාන අවස්ථාවක් කියලා කියනවා. මොකද බ්ලැක් හෝල් එකකින් පදාර්ථය නිපදෙනවා. ඒ කියන්නේ පදාර්ථයක් පිට වෙනකොට බ්ලැක් හෝල් එකක අරය අඩු වෙනවා. මේ බ්ලැක් හෝල් එකක අරය අඩු වෙලා අවසානයේ බ්ලැක් හෝල් එක ඉතාමත් කුඩා ප්‍රමාණයකට පත් වෙනවා. මෙන්න මේ කුඩා වුණාන් පස්සේ තමයි මේ බ්ලැක් හෝල් එක අවසානය වෙනවා කියලා කියන්නේ. ඇත්තටම තවත් දෙයක් තියෙනවා මේ බ්ලැක් හෝල් එක ගැන කතා කරනකොට. මේකේ අරයට අපි කියනවා සාමාන්‍යයෙන් ස්වයං චෛල්ඩ් අරය කියලා තමයි බ්ලැක් හෝල් එක අරය හඳුන්වන්නේ. මේ අරය කුඩා වෙන අවස්ථාවේදී තමයි මේ අරය කුඩා වෙලා අන්තිමට ශුන්‍ය වෙලා යනවා බ්ලැක් හෝල් එක. මෙන්න මේකට ඉතාමත් විශාල කාලයක් යනවා. මේක රඳාපවතින්නේ බ්ලැක් හෝල් එකේ ස්කන්ධය මත. සුපර් මැසිව් බ්ලැක් හෝල් එකේ ස්කන්ධය ගොඩාක් විශාල හින්දා මෙයාගේ ආයු කාලය ගොඩාක් වැඩි. ස්ටෙලර් බ්ලැක් හෝල් එක ස්කන්ධයේ සාමාන්‍ය ප්‍රමාණයක් හින්දා ඒකේ ආයු කාලය සාමාන්‍ය ආයු කාලයක් නෙවෙයි, කොහොමත් අවුරුදු බිලියන 30ක් විතර වෙනවා ආසන්න වශයෙන් ගත්තාන් පස්සේ. මිනි බ්ලැක් හෝල් ආයු කාලය ඊට වඩා අඩුයි කියලා තමයි විද්‍යාඥයෝ මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ.
බ්ලැක් හෝල් එකක අවසානයත් එක්කම අපිට ලැබිලා තියෙන කාලයත් මේ එකම අවසන් වෙනවා. ඒ නිසා ස්කයිල් කේ තවත් පොඩ්කාස්ට් එකක් අපි මේ විදිහට අවසන් කරනවා. ඔව් අපි තවත් පොඩ්කාස්ට් එකකින් ආයි පාරක් හම් වෙමු. ඔයගලන්ගේ යෝජනා චෝදනා තව අදහස් වගේ දේවල් ඇඩ් වෙන්න තියනවා නම් ඒ අපිට ඊමේල් කරලා එවන්න. අපි මේ පිළිබඳව සලකා බලන්නම්.